නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා වාචා ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානා හෝති දෝෂ විනය පරියෝසානා හෝති මෝහ විනය පරියෝසානා හෝති ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයාගෙන තියෙන්නේ සංයුක්ත නිකායේ මග්ග සංයුත්තයේ බ්‍රාහ්මණ සූත්‍රයෙන්. ඉතින් මේ බ්‍රාහ්මණ සූත්‍රයට පදනම් වෙලා තියෙන්නේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණෙක් සැවැත් නුවර හරහා යන ගමනක්. ඉතින් මේ අවස්ථාවේදී මේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා තනිකරම සුදු පාට සලුපිලි වලින් සැලසිලා ඊට පස්සේ සුදු පාට අශ්වරථයකට නැගිලා තමයි මේ සැවැත් නුවර හරහා යන්නේ. ඉතින් මේ රථයේ තියෙන සුවිශේෂත්වය තමයි මුළු රථයම සුදු පාටයි. රථයේ වහල සුදු පාටයි, රථයේ රෝද සුදු පාටයි, යොදලා තියෙන අශ්වයින් සුදු පාටයි, අශ්වරථයේ පදවන මනුස්සයා ඇඳගෙන ඉන්න සලුපිලි සුදු පාටයි, මේ බ්‍රාහ්මණයා පැළඳගෙන ඉන්න සලුපිලිත් සුදු පාටයි, මේ තියා පැළඳගෙන ඉන්න මේ සෙරප්පු දෙක පවා සුදු පාටයි. ඉතින් මේ විදිහට මේ සියල්ල සුදු පාට වර්ණයෙන් යුක්ත වෙච්ච මේ යානාවකින් මේ අශ්වයානාවකින් කරත්තයකින් මේ බ්‍රාහ්මණයා මේ සැවැත් නුවර හරහා යනවා. ඉතින් මේක දකින සැවැත් නුවර වාසී මිනිස්සුයෝ ඉතින් මේ ගැන පුදුමය පළ කරනවා. ඒ ගැන මවිතය පළ කරනවා. ඒ ගැන සතුට ප්‍රකාශ කරනවා. මේක හරියට දිව්‍ය යානාවක් වගේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ උදේවරුවේ පිණ්ඩපාතේ වැඩම කළායි තිබුණේ. ඉතින් උන්වහන්සේ දකිනවා මේ සිද්ධිය. දැකලා ඊට පස්සේ පිණ්ඩපාතයෙන් පස්සේ ජේතවනාරාමේදී භාගතුන් වහන්සේට මේ කරුණ සැල කරනවා. භාගතුන් වහන්සේ මම මේ විදිහට උදේ පිණ්ඩපාතේ වඩිනකොට මේ විදිහේ දර්ශනයක් දැක්කා. මිනිස්සු මවිත වෙලා ඒ ගැන තමන්ගේ ප්‍රසාදය පළ කළා. ඉතින් භාගතුන් වහන්සේට පුළුවන් ද මේ බ්‍රහ්ම යානාව මේ දිව්‍ය යානාව මේ ධර්මානුකූලව යම්කිසි අන්දමකින් විග්‍රහ කරලා දෙන්න ධර්මයට මේක ගලපන්න පුළුවන්ද කියලා ආනන්ද සාමින් වහන්සේ අතුරු ප්‍රශ්නයක් නැත්තම් අමුතු යෝජනාවක් කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒ යෝජනාව පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ කියනවා ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අට්ටංගිකස්ස මග්ගස්ස අදිවචන. ආනන්ද මේ බ්‍රහ්ම යානාවක් කියලා කියන්නේ දිව්‍ය යානාවක් කියලා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයට කියන සමාන වචනයක් කියන තවත් වචනයක්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රහ්මයානාව, දිව්‍යයානාව, ධර්මයානාව වශයෙන් සලකන්නේ එතකොට මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය. ඒ වගේමයි මෙතන සඳහන් වෙනවා අනුත්තරෝ සංගාම විජයෝ. මේ කෙලෙස් සැඩපහර කපාගෙන යන ඒ කෙලෙස් සැඩපහරට කෙලෙස් බලමුළුවට පහර දෙන ඒ සටනේදී භාවිතාවෙන අනුත්තර වූ උත්තරීතර වූ රථය තමයි සංග්‍රාම රථය තමයි මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය. එතකොට ආරෂ්ඨාංග මාර්ගය ගැන බුදුරජාන් වහන්සේ ඒ විදිහට වර්ණනා කළා. ඊට පස්සේ එක එක මාර්ග අංගයක් ගැන විස්තර කරගෙන යනවා. දැන් අපි මේ වෙනකොට සම්මා දිට්ඨි මාර්ගාංගයත් සම්මා සංකප්ප කියන මාර්ගාංගයත් ගැන සෑහෙන දුරට සාකච්ඡා කළා. ඉතින් ඒ මාර්ගාංග දෙක මේ පින්වතුන් අහලා ඇති ප්‍රඥා ශික්ෂාවට තමයි අයත් වෙලා තියෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එක ප්‍රඥා ශික්ෂාවට තමයි අයත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ දෙක දැන් සාකච්ඡා කළා අවසන් කළ නිසා මම අද බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසට පිවිසෙන්න. ඒ තමයි සීල ශික්ෂාව. එතකොට සීල ශික්ෂාවට අංග තුනක් අයිති වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එතකොට මේ සීල ශික්ෂාව ගැන ඉතින් අපි සමස්තයක් වශයෙන් සැලකුවොත් අපි දන්නවා අපි පුංචි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා එහෙම නැත්නම් දහම් පාසලට ගිහිල්ලා අපි සිල් ගන්නවා. ඉතින් අපිට ඒ තරම්ම තේරුමක් නැහැ ඊ මේ සිල් ගන්න කියලා. ඉතින් අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන නිසා, වැඩිහිටියෙක් කියන නිසා ඉතින් අපි සිල්පද සමාදන් වෙනවා. ඉතින් කෙසේ නමුත් පස්සේ පොඩ පොඩ අපිට නුවණ පෑදෙන්න අපි ටිකක් මෝරන්න මේ සීල එක තියෙන වටිනකම කෙනෙකුට වටහා ගන්න පුළුවන්. සරලව හිතාගත්තොත් අපි පන්සිල් සමාදන්ලා ඉන්නවා නම් එතකොට අපෙන් අනෙකුත් අයට බයක් ඇති වෙන්නේ මේ විදිහක් නැහැ. අපි ඒක ආරක්ෂා කරනවා නම් සතෙක් මරන්න නැත්තම්, හොරකමක් කරන්න නැත්තම්, කාමෙහි වරදවා හැසිරෙන්න නැත්තම්, ඊළඟට බොරු කියන්නේ නැත්නම් රහමෙර පානය කරන්නේ නැත්නම් එක අතකින් එතකොට අපේ අතින් එබඳු අකටයුතු සිද්ධ නොවන නිසා එක අතකින් සමාජයටත් අපි අසල වාස මේ ඉන්න අයටත් අසල්වාසීන්ටත් ලොකු ශාන්තියක් තියෙනවා. දැන් අපි සතෙක් මරනවා නම් එහෙම නැත්නම් අපි මිනිහ මරනවා නම් ඒ කියන්නේ සමාජයට බොහොම අහිතකරයි. හොරකම් කරනවා නම් ඒ විදිහටම සමාජයට බොහොම අහිතකරයි. ඉතින් මේ අන්දමින් අපිට තේරෙනවා මේ ශික්ෂාපද සමාදන්ව ආරක්ෂා කරද්දී අපිට විතරක් නෙමෙයි සමාජයට අපේ අසල්වැසියන්ට අපේ ගෙදර අයට ඉතින් මේ සියලු දෙනාටම ලොකු යහපතක් තියෙනවා. ඒකේ අනිත් පැත්තටම තමන්ගේ පැත්තෙන් ගත්තොත් දැන් අපි සාමාන්‍යයෙන් පෘථග්ජන මනසේ විවිධ අන්දමින් කෙලෙස් ක්‍රියාත්මක වෙනවා. ඒ කෙලෙස් වලට අනුකූලව තමයි අපි වැඩ කරන්නේ. අපේ හිතේ රාගසිතක් පහළ වෙච්ච ගමන් අපි ඒ අනුව යනවා. ඒ ඔස්සේ හිතනවා, ඒ ඔස්සේ රාග රත්තර වෙනවා. ඊට පස්සේ ඒ අනුව කටයුතු කරනවා. ඉතින් එතකොට අන්න අපේ අතින් සිල්පද බිඳෙනවා, අපි වහලෙක් බවට පත් වෙනවා. අපේ හිතේ ද්වේෂසිතක් පහළ වුණාම අපි සමාලාවට ගහ බැන ගන්න යනවා, රණ්ඩුවට යනවා. ඉතින් ඒ හරහා අපිම වෙහෙසට හානියට මේපත් වෙනවා. ඉතින් මේ අන්දමින් අපිට තේරෙනවා අපි සාමාන්‍යයෙන් පෘථග්ජන මනස ඒ වගේ කෙලෙස් වල අතකොළුවක් බවට පත් වෙන ගතිය, කෙලෙස් වල වහලෙක් බවට පත් වෙන ගතිය බොහොම ඉහළයි. දැන් කෙනෙක් සිල්පද සමාදන් වෙලා ඒ සිල්පද මුල් කරගෙන සීලයක් ආරක්ෂා කරද්දී ඒ සිල්පද වලට තියෙන ගරුත්වය හරහා, ඒ කෙරෙහි තමන් දක්වන ආකල්පය හරහා, බයපක්ෂපාතී ආකල්පය හරහා එයා එක්තරා අන්දමකින් අර හිතේ පහළ වුණාට අර වගේ විවිධ කෙලෙස් ඒවා කඩාගෙන යන්නේ නැතුව, ඒවා වීතික්‍රමණය කර ඒ කෙලෙස් වලට අනුකූලව හැසිරෙන්නේ නැතුව, ඒකේ වහලෙක් වෙන්නේ නැතුව අර සිල්පද ටිකට මුවා වෙලා සිල්පද ටික අඩේ කරගෙන සිල්පද ටික හරහා මෙතනත් ආරක්ෂා වෙනවා. එතකොට පෞද්ගලික වශයෙන් ගත්තහම එතකොට මෙයාට අර කෙලෙස් වල වහලෙක් වෙන්නේ නැතිව කටයුතු කරන්න, එතකොට මේ සිල්පද වලින් ලොකු පිටුවහලක්, මේ සීලෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා. ඊට පස්සේ තවත් පැත්තකින් ගත්තහම දැන් සීලයක් ආරක්ෂා කරාම අපිට මෙලෝ වශයෙන් යම් යම් අපි හිතමු ඒ තනත්තා සිල්වතෙක් වශයෙන් ප්‍රසිද්ධ වීමක්, ඒ වගේම අනිත් අය අතර ප්‍රසාද සුළු පුජ්‍යලයෙන් බවට පත්වීමක්, මේ වගේ තියෙන යම් යම් වාසි තමන්ට අත් වෙනවා. ඒ වගේමයි බාහිර මේ අනාගතයේ වශයෙන් ගත්තොත්, ඊළඟ භවයේ වශයෙන් ගත්තොත් ධර්මයේ ප්‍රකාශ වෙනවා. ඉතින් ඊළඟ භවයේදී අපි හිතමු තවත් හොඳ මනුෂ්‍යාත්ම භාවයක්, එහෙමත් නැත්නම් දිව්‍යාත්ම භාවයක් වගේ ලබන්නත් මේ සීලය හේතු වෙනවා. ඉතින් මේ ඇවිල්ලා එකතකින් බලවම බොහොම සරලව අපි කාටත් තේරෙන තවත් පැත්තක්. ඒ වගේම හැබැයි යම් කෙනෙක් ඊට වඩා ටිකක් කැප වෙලා, පේ වෙලා මේ සීලය ආරක්ෂා කරනවා නම් ඒක එයාගේ සීල පාරිශුද්ධියක් දක්වා ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. සීල විසුද්ධියක් දක්වා අරගෙන යන්න පුළුවන්. දැන් මේ පිටු තුන අහලා ඇති සීල විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, ඔය ආදී වශයෙන් විසුද්ධි හතක් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකේ මුලට එන්නේ සීල විසුද්ධිය. ඉතින් එහෙමනම් අපි ඉස්සරහට යන ගැඹුරු ආධ්‍යාත්මික ගමනකදී මේ සීල විසුද්ධිය කියන එක මූලික අංගයක් බවට පත් වෙනවා. ඒක හරියට නිකන් ගේකට ගයක් හදන්න යොදන අත්තිවාරම් වගේ බවට පත් වෙනවා. අපි දන්නවා ගයක් හදන්න නම් නැත්නම් යම්කිසි ගොඩනැගිල්ලක් ඉදි කරන්න නම් බොහොම ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍යයි. ඒ ශක්තිමත් අත්තිවාරම මත පදනම් කරගෙන තමයි අපි ගයක් නැත්නම් ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ. අපිට ඒ ගොඩනැගිල්ල එබඳු ශක්තිමත් අත්තිවාරමක් මත ඉදි කලේ නැත්නම් සමහරවිට අතරමඟදී කඩන් වැටෙනවා. ඒ නිසා අපි ප්‍රඥාවක් සමාධියක් දිනු කරද්දී අර සීලයෙන් හදාගත්ත පදනම අත්‍යවශ්‍ය වෙනවා. සමහරවිට අපිට ඒක මුලදි තේරෙන්නේ නැහැ. පස්සේ හිතේ ඒකාග්‍රතාවය වැඩෙනකොට, සති සම්පජඤ්ඤය දිනු වෙනකොට ඒ සීලයක තියෙන අවශ්‍යතාවය, ඒක තියෙන වටිනකම තේරිලා කෙනෙකුට පුළුවන් ඒ සීලය පැත්තත් ශක්තිමත් කරන්න. එතකොට මේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශික්ෂා තුන එකිනෙකට සම්බන්ධයි. එකිනෙකට උදව් කරන ස්වභාවයක් තියෙනවා. සීලය සමාධියට උදව් කරනවා, සමාධිය ප්‍රඥාවට උදව් කරනවා, ආයිත් ප්‍රඥාව සීලයට උදව් කරනවා, ප්‍රඥාව සමාධියට උදව් කරනවා. මේ අන්දමින් මේ අංග තුන නැත්නම් ශික්ෂා තුන එක එක ශික්ෂාවට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරනවා. එතකොට පින්වත්නි මේ විදිහට මේ සීලය සරලව අපි තේරුම් ගත්තොත් තමන්ට තමන්ගේ හිතේ එන කෙලෙස් වල වහලෙක් නොවි කටයුතු කරන්න මූලික වශයෙන් උදව් කරනවා. ඒ වගේමයි අනිත් අයට ඒ හරහා මේ තැනැත්තාගෙන් වෙන්න පුළුවන් සමාජීය හානිය අවම කළා එයාව හික්මෝනෝ. ඊට එහා ගිහිල්ලා ඊට පස්සේ සම්ප්‍රායික වශයෙන් පරලෝක වශයෙන් එයාට යම්කිසි හොඳ තැනක උත්පත්තියක් ලබා දෙන්න උදව් කරනවා. එයා ඊටත් එහා ගිහිලා ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙලා තව ටිකක් ගැඹුරට යන්න උත්සාහ කරද්දී සීලය හොඳ පදනමක් බවට පත් වෙනවා. ශක්තිමත් අත්තිවාරමක් බවට පත් වෙනවා. ඒ ඉන් එහා තියෙන අධිචිත්ත අධිප්‍රඥා මට්ටමට එයාට පිවිසෙන්න. ඒතකොට මෙන්න මේ සීලය අත්තිවාරමක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ අතරම සියලුම බුදුරජාන් වහන්සේලාගේ ප්‍රසිද්ධ ගාථාවක් වෙන ඒ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන සාසනං. එතකොට සියලු පව්කම් නොකර සැරීම, ඊළඟට කුසලයේ සමාදන් වීම, කුසල් කිරීම, ඊළඟට තමන්ගේ සිත හාත්පසින් පිරිසුදු කර ගැනීම, මෙන්න මේක සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි කියලා ඉතින් ධම්මපදයේ සඳහන් වෙනවා. ඉතින් anu අපිට තේරෙනවා මෙන්න මේ පව් නොකර සිටීම කියන මූලික පියවර. එතකොට මෙන්න මේ සීලය හරහා අපිට සාක්ෂාත් කරගන්න පුළුවන්. ඊළඟට දෙවනි පියවර වන කුසලය සමාදන් වීම, කුසලය අනුගමනය කිරීම, කුසලය වැඩි වීම, වර්ධනය කිරීම. එතකොට දෙවන පදයෙන් සනාථ කරලා තියෙනවා. ඉතින් එහෙමනම් අපිට මේ සීලයේ පැති දෙකක් හොයාගන්න පුළුවන්. නැත්නම් පැති දෙකක් මතු කරගන්න පුළුවන්. එකක් තමයි වාරිත්ත සීලය, ඒ වලකින පැත්ත. ඊළඟට තමයි චාරිත්ත සීලය, ඒ ක්‍රියාත්මක කරන පැත්ත. සබවාපස්සකරණං කියලා කිව්වහම එතකොට අපිට මුලින්ම මේ වාරිත්‍ර සීලයක් හම්බ වෙනවා. මේ සතු මරන්න නැතුව ඉන්නවා, හොරකම් කරන්න නැතුව ඉන්නවා, කාමී වර්ධවා හැසිරෙන්නේ නැතුව ඉන්නවා, බොරු කියන්නේ නැතුව ඉන්නවා. ඊළඟට අපි හිතමු රහමෙර පානේ කරන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඔය අන්දමින් අපිට ඒ නොකර සිටීම තුළ වාරිත්‍ර සීලයක්, ඒ සබ්බපාපස්ස අකරණං කියන බුදුබණ පදයට අනුගතව කටයුතු කිරීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ චාරිත්‍ර සීලයේ වශයෙන් අපි ඒ සීලයම තව ටිකක් ශක්තිමත් කරන්න, ඒ සත්තු මරණවා වෙනුවට සත්තුන්ට අබේ දානය දීමක්, තවත් කෙනෙකුට උදව් කිරීමක්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන් කටයුතු කිරීමක්, අනිත් අයගේ දේවල් ආරක්ෂා කර දීමක්, බොරු කියනවා වෙනුවට සත්‍ය කතා කිරීමක්, ඔය ආදී වශයෙන් මේකේ චාරිත්‍ර වශයෙන් මේක තවදුරටත් ඒ තමන් අතින් වර්ධනය වෙන පැත්තකුත් මේක සඳහන් කරන්න පුළුවන්. ඉතින් එතකොට දැන් අපිට තේරෙනවා මේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශික්ෂා තුන එකිනෙකට එකක් උදව් කරගන්නවා. ඉතින් ඇතැම් වෙලස් අවස්ථාවන් වලදී බුදුරජාන් වහන්සේ සීලය ඉස්සෙල්ලා ආරක්ෂා කරගෙන, එහෙම නැත්නම් සීලය මූලික වශයෙන් ආරක්ෂා කරගෙන ඒ මත පදනම් වෙලා ඉදිරි භාවනා කටයුතු කරගෙන යන්නේ කියන එක ඍජුවම ප්‍රකාශ කරපු තැන් තියෙනවා. උදාහරණයක් වශයෙන් සතිපට්ඨාන සංයුක්තයේ භික්ඛු සූත්‍රය අපිට හඳුන්වන්න පුළුවන්. එතෙන්දී එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේ සමීපයට ඇවිල්ලා වැඳලා අවසර අරගෙන බුදුරජාන් වහන්සේ සැලකනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මට අවශ්‍යයි එකලාව ගිහිල්ලා වනගත වෙලා භාවනා කළා භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මය සාක්ෂාත් කරගන්න. හුදෙකලාව මට මේ ධර්මයේ හැසිරෙන්න උවමනාවක් තියෙනවා. ඒ නිසා මං කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ මට කමටහනක් දෙන්න කියලා මේ බුදුරජාන් වහන්සේගෙන් ඍජුව කමටහනක් ඉල්ලනවා. ඉතින් මේ වෙලාවේදී බුදුහාඳුරු කියන නැත්තම් දෙන අවවාදය තමයි තස්මාත් විහ ත්වං බික්ඛු ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු. එහෙමනම් භික්ෂුව මෙන්න මේ කුසල් දහම්හි මුලම පිරිසුදු කරගන්න. කෝච ආදි කුසලානං ධම්මානෝ. කුමක්ද මේ කුසල් දහම්හි මුල? සීලංච සුවිසුද්ධං දිට්ඨිච උජුකා. මේ සුපිරිසුදු වූ සීලයත් ඍජු වූ දෘෂ්ටියත්. වෙනත් වචන වලින් කියනවා නම් සීලයත් සම්මා දිට්ඨියත් තමයි. එතකොට මේ සියලු කුසල් දහම්හි මුල වශයෙන් භාගතුන් වහන්සේ මෙතෙන්දී සඳහන් කරන්නේ. එතකොට අපිට තේරෙනවා කොයිතරම් ඒ සම්මා දිට්ඨියට මූලිකත්වය දීලා තිනවද, ඒ වගේම කොයිතරම් සීලයට මූලිකත්වය දීලා තිනවද. එතකොට මේ සීලයයි සම්මා දිට්ඨියයි කියන මෙන්න මේ සියලු කුසල් දහම්හි මුල හොඳින් පිරිසුදු කරගෙන ඊට පස්සේ මොකද්ද කරන්න කියන්නේ? යතෝ කෝතේ භික්ඛු සීලංච සුවිසුද්ධං භවිස්සති දිට්ඨිච උජුකා තතෝ ත්වං භික්ඛු සීලං නිස්සාය සීලේ පතිත්තාය චත්තාරෝ සතිපට්ඨානේ තිවිධේන භවෙයාසි. මේ විදිහට මහණ මේ පිරිසුදු වූ සීලයක් පවත්වමින් ඍජු වූ දෘෂ්ටියත් පවත්වාගෙන ඊට පස්සේ මේ සීලය ඇසුරු කරමින් සීලය පදනම් කරගෙන සීලය මත හොඳට පිහිටාගෙන චත්තාරෝ සතිපට්ඨානේ තිවිධේන භවෙයාසි. මේ සතර සතිපට්ඨාන ධර්මයන් ත්‍රිවිධ ආකාරයකින් දියුණු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උතර මෙතන ත්‍රිවිධ ආකාරය කියන්නේ අජ්ජත්ත බහිද්දා කියන ත්‍රිවිධ ආකාරය. ආධ්‍යාත්මික වශයෙන් මේක දියුණු කරන්න, බාහිර වශයෙන් දියුණු කරන්න, ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේ දෙක දියුණු කරන්න. මේ සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරන්න. එතකොට අපිට තේරෙනවා මේ සතර සතිපට්ඨාන ධර්මයන් වර්ධනය සඳහා, වැඩිවීම සඳහා, ප්‍රායෝගිකය තුළ යෙදීම සඳහා බුදුරජාන් වහන්සේ මතක් කරනවා මේ සීලයක් මත පිහිටා කටයුතු කිරීම, සීලයක් ආරක්ෂා කිරීම, සීලයක් ඇසුරු කිරීම. ඒ වගේමයි හැම විටම නිවැරදි එල්ලයක්, නිවැරදි දෘෂ්ටියක්, නිවැරදි දැක්මක්, සම්මා දිට්ඨියක් පවත්වා ගැනීම බුදුරජාන් වහන්සේ මෙතෙන්දී මතු කළා පෙන්නලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ශික්ෂා තුන අතිශය ප්‍රයෝජනවත්, අතිශය එකිනෙකට සම්බන්ධයි. එහෙමනම් අපි දැන් තව ටිකක් මේකේ විස්තර බලන්න උත්සාහන්ත වෙමු. දැන් මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී මේ එක එක අංගයක් ගැන බුදුරජාණන් වහන්සේ කරන ප්‍රකාශයක් තියෙනවා. සම්මා දිට්ඨිය ගැන කියනවා, සම්මා ඊළඟට සම්මා සංකප්පය ගැන, දැන් අද අපි සම්මා වාචාව ගැන ඒ කියන ප්‍රකාශය තමයි මාතෘකාව වශයෙන් තියාගත්තේ. සම්මා වාචා ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානෝ හෝති. යම්ස කෙනෙක් නිවැරදි වචනයක් පාවිච්චි කරනවා නම් ඒ හරහා යාට මේ රාගය දුරු කරගන්න, රාගය විනයනය කරගන්න, රාගය බැහැර කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේමයි ද්වේෂය දුරු කරගන්න, ද්වේෂය බැහැර කරගන්න අවස්ථාවක් ලැබෙනවා. මෝහය දුරු කරගන්න, මෝහය බැහැර කරගන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙනම් මේ සම්මා වාචාව, නිවැරදි වචනය භාවිතා කිරීම තුළ ඒ තැනැත්තාට අත් වෙන ටිකක් ගැඹුරු ආනිසංසයක් තමයි මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතු කරලා තියෙන්නේ. එහෙනම් අපිට ටිකක් මේ සම්මා වාචා කියන මාර්ගාංගය ගැන මීට වඩා ටිකක් ගැඹුරින් සලකන්න සිද්ධ වෙනවා. දැන් අපි මහා චත්තාරීසක සූත්‍රයට පොඩ්ඩක් අපේ අවධානය යොමු කළොත් මම මෙතන මේ පින්වතුන්ට හඳුනා ගන්න පුළුවන් මේ පොඩි රූප සටහනකින් පෙන්වුම් කරලා තියෙනවා. දැන් මේ මාර්ගාංග 10ක් මෙතන පෙන්වුම් කරලා තියෙනවා. මූලික වශයෙන් මාර්ගාංග 8ක් සේක පුජ්‍යලයාටත්, ඊළඟ මාර්ගාංග 10ක් අසේක පුජ්‍යලයාටත් සමන්නා මේ තියෙන බව මේ මහා චත්තාරීසක සූත්‍රය අනුව අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙතන සම්මා වාචා කියන මාර්ගාංගය කොටස් දෙකකට පෙන්වුම් කරනවා. එකක් තමයි සාසවෝ පුඤ්ඤභාගියෝ උපදි වේපක්කෝ, අනිත් එක තමයි අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. දැන් අපි මීට කලින් කතා කරපු මාර්ගාංගවලත්, ඒ කියන්නේ සම්මා දිට්ඨියෙත් සම්මා සංකප්පයෙත් මේ වගේම පැති දෙකක් අපි කතා කළා. උදාහරණයක් වශයෙන් සම්මා දිට්ඨියේ පැති දෙක වශයෙන් අපි ලෞකික සම්මා දිට්ඨියක් ගැන කතා කළා. ඉතින් තමයි අපි මතක් කරගත්තේ අර කම්මස්ස කතා සම්මා දිට්ඨිය ගැන. මේ කර්මයේ කර්මඵලය අදහාගෙන ප්‍රධාන වශයෙන් කටයුතු කිරීම තමයි ලෞකික සම්මා දිට්ඨිය වශයෙන් පෙන්ලා දුන්නා. නැහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය වශයෙන් ඊට පස්සේ අපි ටිකක් ඊට එහා ගිය වඩන, දියුණු කරන සම්මා දිට්ඨියක් ගැනත් අපි සාකච්ඡා කළා. මේ වගේමයි සම්මා සංකප්පයත් ඒ ආකාරයෙන්ම කොටස් දෙකකින්, අදියර දෙකකින් අපි විස්තර කරා. දැන් එතකොට මේ මහා චත්තාරීස සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා සම්මා වාචාවත් අන්නේ වගේම පැති දෙකක් තියෙනවා. ඒ එක පැත්තක් තමයි අත්ති බික්කවේ සම්මා වාචා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. මහණෙනි එක සම්මා වාචාවේ පැත්තක් තියෙනවා. ඒක ආශ්‍රව සහිතයි. හැබැයි පුණ්‍ය පක්ෂයේ පිහිටා තියෙන්නේ. ඒ වගේමයි උපදි විපාක ලබා දෙනවා. ඊළඟට අත්ති බික්කවේ සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මහණෙනි ඒ වගේම සම්මා වාචාවක් තියෙනවා. ඒක ආර්යයි, ආශ්‍රව රහිතයි, ලෝකෝත්තරයි, මාර්ගාංගයක් බවට පත් වෙනවා. ඉතින් එහෙනම් අපිට මේ පැති දෙක ගැනම අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. දැන් එතකොට මේ සම්මා වාචාවට පිවිසෙන්න කලින් අපි ටිකක් මතක් කරගත්තොත් මිච්ඡා වාචාව කියන්නේ මොකද්ද? ඒකත් ටිකක් මතක් කරගන්න වෙනවා. මොකද මේ මිච්ඡා වාචාවෙන් වැළකී සිටීමේ අදියරක් තමයි සම්මා වාචාවේ මුල් පැත්තක් වශයෙන් පෙන්ලා දෙන්නේ. මිච්ඡා වාචා කියන්නේ මොකද්ද? ඉතින් ඒකත් අපි හුඟක් දෙනෙත් දන්න කරුණක්. මිච්ඡා වාචාව හතර ආකාරයකට භාගතුන් වහන්සේ දේශනා කරනවා. මුසාවාදය, ඊට පස්සේ පිසුනා වාචාව, පරුසා වාචාව, සම්ප්‍රප්පලාපේ වශයෙන්. ඉතින් අපි මේ එක එක අංගයක් ගැන ටිකක් සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා. දැන් මුසාවාද වේරමණී. දැන් මුසාවාද වේරමණී කියන එක ඇත්තම සම්මා වාචා පැත්තට යනවා. මුසාවාදය කිරීම නැත්තම් බොරු කීම කියන එක මිච්ඡා වාචා පැත්තට යනවා. ඊළඟට පරුසා වාචා කියන එක නැත්නම් පිසුනා වාචා කීම, එහෙම නැත්තම් අපි කියන පිසුනු බස් කීම, කේලාම් කීම මිච්ඡා වාචාවක් වෙනවා. පිසුනු බස් කීමෙන් වැළකීම සම්මා වාචාවක් වෙනවා. ඊට පස්සේ පරුෂ වචන කීම මිච්ඡා වාචාවක් වෙනවා. පරුෂ වචන නොකියා සිටීම සම්මා වාචාවක් වෙනවා. ඊට පස්සේ සම්ප්‍රප්පලාප හිස් වචන කීම මිච්ඡා වාචාවක් වෙනවා. සම්ප්‍රප්පලාප හිස් වචන නොකියා සිටීම සම්මා වාචාවක් වෙනවා. ඊට අපිට මේ පැති දෙක පොඩ පොඩ ටික ටික අපි දැන් ගැඹුරට විග්‍රහ කරගෙන යමු. මුසාවාදය. මුසාවාදය කියලා කිව්වහම ඉතින් අපි දන්නවා විවිධ වන්දමින් මේ බොරු කියන විදිහ, වංචා කරන විදිහ, වංචනික කටයුතු වල යෙදෙන විදිහ අද ඉතින් ලෝකේ බොහොම ප්‍රකටව සුලභව සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ කාලේ නම් ඇත්තටම බොහොම සරල ක්‍රම වලට තමයි මිනිස්සු කටින් බොරු කියලා තමයි අතින් පයින් යම් ඉඟිබිඟි කළා තමයි බොරු කිව්වේ. නමුත් අද වෙනකොට ඒක බොහොම පුළුල් අන්දමින්, හිතා ගන්න බැරි අන්දමින් ව්‍යාප්ත වෙලා තිනවා. ඉතින් එතකොට අද ඇත්තටම මේක ඇත්තද බොරුද කියලා හිතා ගන්න බැරි තරම් ඒවා මේ හරි අමාරු විදිහට මිනිස්සු හරිම සූක්ෂම අන්දමින් බොරු කියනවා, නැත්නම් වංචා කරනවා. ඉතින් එතකොට මේ බොරු කියන එක එතකොට සමාජයේ නිකන් පිළිලයක් වගේ පැතිරලා තිනවා. ඇත්තටම මනුස්සයින්ට තියෙන එක ප්‍රධාන හැකියාවක් තමයි මේ වචන පාවිච්චි කිරීම. තිරිසන් සතුන් එක්ක අපි සංසන්දනය කරලා බැලුවොත් තිරිසන් සතෙකුට බෑ අපිට තරම් ඔවුනොවුන් හා සංනිවේදනයක් කරගන්න. නමුත් මනුස්සයාට බොහොම පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ හොඳ ගැඹුරු දෙයක් සංනිවේදනය කරගැනීමේ හැකියාව තියෙනවා මේ වචන පාවිච්චියේ හරහා. නමුත් ඒ හරහාම තමයි අද වැඩි පිරිසක් අකුසල් රැස් කරගන්නෙත්. දැන් අපි දන්නවා කයින් මොකක් හරි අකුසලයක් කරනවා නම්, අපි තුමු කෙනෙකුට ගහනවා නම්, එයාට යම්සි හානියක් කරනවා නම්, ඒක සමහරට ඒ මොහොතේදී යමක් සිද්ධ වුණා, ඊට පස්සේ ඕන්නම් අපි තුමු ස්පිරිතාලයකට ගිහිල්ලා බෙහෙතක් දාගත්තා, ඊට පස්සේ ඉතින් ඒක හොඳ වෙනවා කියලා කියමු. හැබැයි වචනයෙන් සිද්ධ වෙන හානිය ඊට වඩා හරිම බරපතලයි. මොකද වචනයෙන් පුළුවන් කෙනෙක්ව සම්පූර්ණයෙන්ම වටන්න, සම්පූර්ණයෙන්ම එයාගේ හිත බිඳින්න, එයාට හරියට නිකන් පපුවට පිහියෙන් යනවා වගේ අවුරුදු ගණන් මුළු ජීවිත ගණන්ම විඳවන්න මේ වචනයට බොහොම ප්‍රබල හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට ඊටත් එහා ගිහිල්ලා සමාලාට මේ සමගි වෙච්ච දෙපිරිසක් විඳවන්න, ඔවුනොවුන් අතර කලකෝලාහල ඇති කරන්න, යුද්ධ ඇති කරන්න, රටවල් දෙයක් අතර යුද්ධ ඇති කරන්න, ඉතින් මේ වගේ හුඟා බොහොම බරපතල මට්ටමක් මේ වචන හරහා සිද්ධ වෙනවා. ඉතින් අද ඒකත් එහාට ගිහිල්ලා මේ ලිඛිත මාධ්‍ය හරහා ඉතින් මේ වචනම ප්‍රකාශ වෙනවා. ඒ තමන්ගේ හිතේ තියෙන දේ ලිඛිත මාධ්‍යයන් හරහාත් ප්‍රකාශ වෙනවා. ඉතින් ඒ හරහාත් ඉතින් බොහොම ප්‍රබල අන්දමින් අපිට ඕනනම් වැරදි දෙයක් සමාජගත කරන්න පුළුවන්. වැරදි අදහසක් සමාජගත කරන්න පුළුවන්. ඉතින් ඒ හරහා සියලු දෙනාම නොමග යනවා. ඒක බලන, දකින, කියවන සියලු දෙනාම නොමග යනවා. එතකොට බැලුවාම දැන් ඇත්තටම අතීතයට වඩා හරිම සංකීර්ණ විදිහට මේ බොරුව සමාජගත වෙලා තියෙනවා. බොරුව මිනිස්සුන්ට නිකන් කිට්ටු වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. මිනිස්සුත් ඒක එච්චරම සලකන්නේ නැහැ. ඉතින් විහිළුවටත් බොරු කියනවා. සාමාන්‍ය දෙයක් විදිහටත් බොරු කියනවා. රැකී රක්ෂා කරන තැන්වලදීත් බොරු කියනවා. ඊළඟට දේවල් දොරවල්වලදීත් බොරු කියනවා. දේශපාලනයේදීත් බොරු කියනවා. ඊළඟට ගෙවල් දොරවල් වලදීත් වංචා කරනවා, රැකී රක්ෂා කරන තැන්වලදීත් වංචා කරනවා, දේශපාලනයේදීත් වංචා කරනවා, රටවල් වලදීත් වංචා කරනවා. ඉතින් මේ විදිහට බැලුවාම මුළු ලෝකයේම මේ වංචනික ස්වභාවයකින් ඇලලීගෙන තියෙනවා. ඉතින් එතකොට දැන් අපි ඇත්ත වශයෙන්ම බොරුවක් වෙන්නේ කොහොමද කියන එකත් පොඩ්ඩක් සැලකුවොත් දහමේ පෙන්නනවා ඇත්ත වශයෙන්ම අපිට මේ මුසාවාදය කියන එක සිද්ධ වෙන්න නම් අපේ අතින් ඒ අකුසලය සිද්ධ වෙන්න නම් අංග හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. එකක් තමයි ඇත්ත වශයෙන් සිද්ධ නොවෙච්ච දෙයක්. අභූත දෙයක් තියෙනවා. ඒ වගේම අපිට හිතේ ඌමනාවක් පහළ වෙනවා. ඒක වුණා කියලා පෙන්වන්න. උනේ නැති දෙයක් ඔන්න වුණා කියලා පෙන්වන්න. එහෙම නැත්නම් වෙච්ච දෙයක් උනේ නැහැ කියලා කියන්න අපේ හිතේ ඒ බඳු චේතනාවක් පහළ වෙනවා. දන දන බොරු කියන්න අන්න චේතනාවක් පහළ වෙනවා. ඊට පස්සේ යම්කිසි උත්සාහයක් කරනවා. එක්කෝ වචනයෙන් කියනවා නැත්නම් ලියුමකින් කියනවා ප්‍රකාශ කිරීමකින් කරනවා. මේ අංග චලනාදියකින් යම්කිසි අන්දමකින් ඒක නිරූපණය කරනවා. මේ අන්දමින් අපි යම්කිසි ක්‍රමයක් යොදා ගන්නවා. ඊට පස්සේ ඒ ක්‍රමය අනුව ඒක අහපු ඒක දැකපු ඒක කියවපු අනිත් පිරිස නොමග යනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙන්න මේ කාරණා හතර අපි දැන දැන කළා නම් අපේ අතින් සිද්ධ වුණා නම් අපි එතකොට මුසාවාදයකට තමයි වැටලා තියෙන්නේ. මේක එක්තරා අන්දමකින් හරි රසවත් කාරණාවක් වෙනවා. දැන් මේ පිංගතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් සාරාසංග කල්පලක්ෂයක් තිස්සේ පාරමී ධර්මයන් පූර්ණේ කළා කියලා අපි අහලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ අතින්, ඒ කියන්නේ බෝධිසත්වයන් වහන්සේගේ අතින් මේ අප්‍රමාණ වූ මේ සංසාර ගමනේ කෙලවරක් නොපෙනෙන මේ සංසාර ගමනේදී ඒ විවිධාන්දමින් ඇතැම් වෙලාවට අත්වැරදීම් සිද්ධ වෙලා තියෙනවා. ප්‍රාණඝාත සිද්ධ වෙලා තියෙනවා. සොරකම් කිරීම සිද්ධ වෙලා තියෙනවා. කාම මිත්‍යාචාර සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම රහමෙර පානය සිද්ධ වෙලා තියෙනවා. ඉතින් බැලුවාම උන්වහන්සේගේ සතිය දුර්වල වෙච්ච අවස්ථාවන් වලදී ඉඳලා හිටලා මේ වගේ වැරදි සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ බෝධිසත්වයන් වහන්සේගේ මේ චරිතාපදානයේ කිසිම තැනක බොරුවක් කියලා නැහැ කියලා ප්‍රකාශ වෙනවා. ඒකත්කින් අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේ ලොකු ආදර්ශයක් සපයනවා. උන්වහන්සේ මේ සත්‍ය සොයා යන ගමනේ, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ, එහෙමනම් සත්‍ය දෙයක්මයි කතා කරලා තියෙන්නේ. ඒක උන්වහන්සේ සතු සුවිශේෂී ලක්ෂණයක්. කිසිම අවස්ථාවක තමන්ගේ ජීවිතය ගියත් බොරුවක් කියලා නැහැ. සැතම් වෙලාවට මා කරි වැරද්දක් කළා රජුරවන්ට මහු වෙනවා. බොරුවක් කියලා ගැලවෙන්නත් පුළුවන්. හැබැයි බොරු නොකිය ජීවිතය පරදුවට තියලා ඇත්තම කියලා තියෙනවා. අන්නේ වගේ ජීවිත පරිත්‍යාගයෙන් සත්‍යම කතා කරපු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ බුද්ධ කාලයේදී පමණක් නෙමෙයි මේ බෝධිසත්ව අවදීයේදී පවා කතා කරලා තියෙන සත්‍යමයි. එතකොට භාගතුන් වහන්සේගේ මේ බෝධිසත්ව අවදීයේදී පවා අනෙකුත් පුංචි වැරදි සිද්ධ ඉඳලා හිටලා කලාතුරකින් සිදු වුණත් මේ වැරද්ද සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මුසාවාදයේ කියන එක සිද්ධ වෙලා නැහැ. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේ එහෙමනම් මේ සත්‍යයක් අවබෝධ කරගන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපිව පොළඹවන ශාස්ත්‍රුන් වහන්සේ එහෙමනම් කොයිතරම් සත්‍යවාදීව කටයුතු කරලා තියෙනවද කියන එක ගැන අපිට හිතන්න වටිනවා. මොකද අපි උත්සාහ කරන්නේ ආධ්‍යාත්මික ගමනක යෙදෙමින් අපි උත්සාහ කරන්නේ සත්‍ය අවබෝධ කරන්න නම් අපි කොහොමද බොරුවක් කර කර වංචාවක් කර කර සත්‍ය අවබෝධ කරන්නේ? ඒකට අපි හිතලා බලන්න වටිනවා. මොකද අපි යන්නේ සත්‍ය අවබෝධ කරන්න. එහෙමනම් අපිට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ අපි තුල තියෙන වංචනික බවක් නම්. අපි තුල ක්‍රියාත්මක වෙන්නේ අනුන්ව රවටන ස්වභාවයක් නම්, මවාපෑමක් නම්, වංචනික ස්වභාවයක් නම් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ සත්‍යයක් අවබෝධ කරන්න. එහෙමනම් අපි ටික ටික සත්‍ය වෙත ගමන් කරද්දී, සත්‍ය අවබෝධයක් කරහා අපි ගමන් කරද්දී අපි තියෙන මේ දුර්වලකම් තේරුම් අරගෙන අපි ටික ටික සත්‍යවාදී වෙන්න, මුසාවාදයේ පැත්තකට දාලා, බොරුව පැත්තකට දාලා, වංචාව පැත්තකට දාලා හැකිතාක් සත්‍යවාදී වෙන්න අපි උත්සාහන්ත විය යුතුයි. දැන් මේ බොරුව ගැනම ඉතින් තව ටිකක් එහාට යනකොට දැන් එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ මේ පිවිසෙනවා රාහුල පොඩි සාමීන් වහන්සේව හම්බ වෙන්න. දැන් මේ පුංචි සාමීන් වහන්සේ දැන් මහාන වෙලා වැඩි කාලයක් ගිහිල්ලා නැහැ, සාමනීර මට්ටමේ ඉන්නේ. ඉතින් උන්වහන්සේව හරි මාර්ගයට ගන්න බුදුරජාන් වහන්සේ විවිධ අන්දමින් ඒ රාහුල පුංචි සාමීන් වහන්සේට අවවාද දෙනවා. ඉතින් එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ මේ රාහුල සාමීන් වහන්සේව බැහැ දකින්න වැඩම කළාම ඉතින් පාදෝමණය කරන්න වතුර සකස් කරලා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වතුර ටිකක් පාවිච්චි කරලා පාදෝවණය කළා. ඉතා ස්වල්ප ප්‍රමාණයක් වතුර ඉතිරි කළා භාජනේ. මේ රාහුල ස්වාමින්වහන්සේට කියනවා, රාහුල මේ ඉතිරි වෙලා තියෙන ස්වල්ප වූ වතුර ප්‍රමාණය වගේ තමයි මේ බොරු කියන පැවිද්දෙන්ගේ ඉතිරි වෙලා තියෙන මහානකම. කියන්නේ යම්ස කෙනෙක් බොරු කියනවා නම් ඒ තැනත්තාට ප්‍රබල මහානකමක් නැහැ. ප්‍රබල ශ්‍රමණ බවක් නැහැ. එයාට නිකන් හරියට මේ ඉතිරිලා තියෙන මණ්ඩි ටිකක් වගේ, නැත්නම් ඉතිරිලා තියෙන බොහොම ස්වල්ප වතුර ටිකක් වගේ තමයි යාගේ මහානකමෙත් වටිනාකම. ඊට පස්සේ කියනවා ඒ තීච්ච වතුර ටිකත් නිකන් බහැරට විසි කරලා දානවා. බහැරට විසි කරලා දාලා බුදුහාමුදුරු කියනවා මේ බහැරට විසි කරලා දාපු වතුර ටික වගේ තමයි, අහක දාපු ටික වගේ තමයි යාගේ මහානකමත්. එයා මහානකම අහක දාලා තමයි බොරු කියන්නේ. ඊට පස්සේ දැන් හිස් බඳුන යටිකුරු කරනවා. යටිකුරු කළ බුදුහාමුදුරු කියනවා මෙයාගේ යම්ස කෙනෙක් බොරු කියනවා නම් එයාගේ මහානකම ශ්‍රමණ බව හරිය නිකන් යටිකුරු කරපු බඳුනක් වගේ කියලා. ඊට පස්සේ හිස්සු බඳුන පෙන්නලා රාහුල ස්වාමීන් වහන්සේට මතක් කරනවා යම්ස කෙනෙක් බොරු කියනවා නම් එයාගේ මහානකම හරියට නිකන් හිස් බඳුනක් වගේ, හිස් දෙයක්. එතකොට අපිට තේරෙනවා බුදුහාඳුරෝ මේ රාහුල පුංචි සාමින් වහන්සේව හික්මවන්න කොයිතරම්නම් ඒ සාමින් වහන්සේට මතක් කරලා දීලා තියෙනවද විවිධ උපාය මාර්ගයන් පාවිච්චි කරලා කොයිතරම්නම් මතක් කරලා දීලා තියෙනවද මේ මහානකමක සත්‍යවාදී වීමේ වටිනකම, ශ්‍රමණ භාවයක සත්‍යවාදී වීමේ වටිනකම. වෙනත් වචන වලින් කියනවා ආධ්‍යාත්මික ජීවිතයකදී සත්‍යවාදී වීමේ වටිනාකම කොතරම්නම් මතක කරලා දීලා තියෙනවද? සත්‍යවාදී නොවි බොරු කියන මිනිස්සෙකුට ඕනම දෙයක්, ඕනම පහත් වැඩක් කරන්න පුළුවන් බව මේ අම්බලට්ටික රාහුල වාද සූත්‍රයේදී මතක් කරලා දෙනවා. ඉතින් එතකොට අපි මේ බොරුව කියන එක ගැන ඉතින් මේ පිංතුන් අහලා තියෙන දෙයක්, දන්න දෙයක් සමහරවිට අපේ අතිනුත් කියවෙනවත් ඇති. එහෙනම් අපි ටික ටික මේ බොරුවෙන් වලකින්න උත්සාහන්ත වේවි. දැන් අපි ඊළඟ මාතෘකාවට පිවිසුනොත් පිසුනා වාචාව කියන එක. දැන් යම්ස දෙන්නෙක් නැත්තම් කීප දෙනෙක් බොහොම සතුටින් සමගියෙන් කටයුතු කරනවා නම් අපේ හිතේ සමහරවිට ඒ ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්, ඒ අයව බිඳවන උමනාවක් ඇති වෙන්න පුළුවන්. නැත්තම් අපි ඒ අයගෙන් ලකුණු ගන්න කියලා ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ විෂම අදහස් නිසා සමහරවිට අපි මේ සමගි සම්පන්න අය බිඳවන්න කේලම් කියන ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර දෙදෙනෙක් අතර තියෙච්ච සමගිය, පවුලක තිබිච්ච සමගිය, නැත්නම් යම්කිසි ගමක තිබිච්ච සමගිය, සමාජයක තිබිච්ච සමගිය, රටක තිබිච්ච සමගිය, රටවල් දෙකක් අතර තිබිච්ච සමගිය, මේවා බිඳලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම කලකෝලාහල ඇති වෙන ගතියකට, ඕනෝන්හා වෛර කරගන්න ගතියකට පත් වෙන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ වචනය කොයිතරම්නම් අපිට හානිකර අන්දමින් පරිහරණය කරන්න පුළුවන්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් මේ කේලමක් කියද්දි එහෙමනම් කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. එතෙන්දිත් කාරණා හතරක් විතර සම්පූර්ණ වෙන්න ඕනේ. මේ ඇත්ත වශයෙන්ම අපේ අතින් කේලමක් කියවුණා කියලා සනාථ කරන්න. එකක් තමයි මේ සමගි සම්පන්නෙන් ඉන්න දෙන්නෙක් හෝ කීප දෙනෙක් හෝ ඉන්න ඕනේ. ඊට පස්සේ අපේ හිතේ ඒ දෙදෙනාව බිඳවන්න අදහසක් පහළ වෙන්න ඕනේ. සමහරවිට ඒක කරන්නේ ඔවුන් ගැන තියෙන යම්කිසි ඊර්ෂ්‍යාවකින්. එහෙම නැත්නම් එක්කෙනෙක්ගේ අවධානය නැත්නම් එයාගේ මනාපය, එයාගේ කැමැත්ත අපිට ගැනීමේ උවමනාවෙන්, අපිට එයාගේ අදහස ගැනීමේ උවමනාවෙන්, අපිට එයාගේ කැමැත්ත ගැනීමේ උවමනාවෙන් අපි අනිත් කෙනා ගැන අඩුපාඩුවක්, වැරැද්දක් මතු කරලා පෙන්නනවා, නැත්නම් නැති වැරැද්දක් හරි මතු කරලා පෙන්නනවා. ඉතින් ඒ සඳහා අපි යම්සි ව්‍යායාමයක් කරනවා. සමහරවිට එයා ගාවට යනවා, එයා ගාවට පිවිසෙනවා, ඒ ගැන විවිධ උපක්‍රම කරනවා, වචනයෙන් කියනවා, ලියුම් ගනුදෙනු වලින් කරනවා, විවිධ ක්‍රම පාවිච්චි කළා. දැන් මේ දෙන්නව බිඳවන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මෙන්න මේ ව්‍යායාමය එතකොට අපි කරනවා. ඊට පස්සේ ඒ ව්‍යායාමයේ හරහා ඕනෝන් බිඳෙනවා. දැන් අවිශ්වාස කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට කටයුතු කළොත් ඔන්න අපිට මෙන්න මේ පිසුනා වාචා කියන මේ පිසුනු බස් කීමේ අකුසලයේ සිද්ධ වෙනවා. නැත්නම් මේ අපේ අතින් දැන් ඔන්න කේලමක් කියවුණා කියලා අපිට ඍජුවම ප්‍රකාශ කරන්න පුළුවන්. මම මේ අවස්ථාවේ මෙන්න මේ අන්දමින් කටයුතු කළා. හිතාමතාම සමග සම්පන්න දෙදෙනෙක් හෝ කීප දෙනෙක් හෝ මම බිඳෙව්වා කියලා අන්න අපිට මෙන්න මේ අකුසලයේ සිද්ධ වෙනවා. ඉතින් එතකොට තේරෙනවා සාමාන්‍යයෙන් කෙනෙක් ඒ සමග සම්පන්න දෙදෙනෙක් බිඳවනවා කියන්නේම මහාම අකුසල කර්මයක්. මොකද මේ සමගිය තමයි ඇත්තටම වටින්නේ. නමුත් මෙතෙන්දි කළ තියෙන්නේ ඒක අනිත් පැත්ත. ඉතින් අපි තව ටිකක් මේක නිවැරදි පැත්තට එල්ල වෙලා කටයුතු කරද්දී කොහොමද මේක වර්ධනය කරන්නේ කියන එක ගැන පස්සේ සාකච්ඡා කරමු. ඊට පස්සේ අපිට යන්න පුළුවන් පරුෂා වාචා කියන කොටසට. එතෙන්දි අපි ටිකක් දැඩි කරගත්ත සිතකින්, නපුරු කරගත්ත සිතකින්, ද්වේෂ සහගතව තවත් කෙනෙකුට රළු වචනයකින් කතා කරනවා. ඒ වගේමයි අපේ තියෙන කිපුන සිතක්. ඒ වගේමයි මේ කිපුන සිත නිසා අපි බොහොම බරපතල සැරපරුෂ වචන පාවිච්චි කළා තමයි තව කෙනෙකුට කතා කරන්නේ. ඉතින් එතකොට මේකෙත් එකwidehatකින් පැති කීපයක් හිතා ගන්න පුළුවන්. එකක් තමයි මේ සැරපරුෂ ගොරෝසු වචන පාවිච්චි කිරීම. තව පැත්තක් තමයි අපි සමාලාවට කෙනෙකුට ඇනෙන විදිහට, අනුම්පද විදිහටත් සමාලාවට කියනවා. එතන සමාලාවට බොහොම මුරුදු වචන පාවිච්චි කරා වෙන්න පුළුවන්. නමුත් කියලා තියෙන්නේ අනුම්පදයක් වෙන්න පුළුවන්. සමාලාවට මේ එයාගේ හිත කැඩෙන විදිහට, එයාගේ හිත බිඳෙන විදිහට, සම්පූර්ණයෙන්ම එයාව පහත හෙලන විදිහට වචන පාවිච්චි කරනවා. ඉතින් එතනදී මේ පාවිච්චි කරන වචනේ තියෙන ගොරෝසුකම රළු පරළු බවම නෙමෙයි එතෙන්දී බලපාන්නේ. මේ වචනය ඇහිීම නිසා අර තැනැත්තා කොයිතරම්නම් මානසිකව එකතකින් වැටෙනවද? මානසිකව එයා තුළ හානියක් සිද්ධ වෙනවද? එයාගේ වෙන වචන වලින් කියන්නේ කොයිතරම්නම් එයාගේ හිත රිදෙනවද කියන කාරණා තමයි එතෙන්දී මෙතෙන්දී විශේෂයෙන්ම බලපාන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු දෙමව්පියෙකුට යම්සි දරුවෙක් අම්මට තාත්තට කතා කරනවා. අපි හිතමු මේ දෙමව්පිය බොහොම උවමනාවෙන් ශක්තිමත්ව නැත්නම් තමන්ගේ මුළු ජීවිතේම කැප කළා තමයි මේ දරුවව හැදුවේ වැඩුවේ. ඉතින් මේ දරුවා සමහරවිට උස්මහත් වෙලා ටිකක් කරඳන්න උස්සුනාට පස්සේ සමහරට මේ අම්මට තාත්තට කතා කරනවා බොහොම රළු පරළු විදිහට. මට මොනවද කළේ කියලා සමහරට අහනවා. බොලා මට මොනවද කළේ? ඉතින් ඔහම අහන දරුවෝ ඉන්නවා. ඉතින් එතකොට අර දෙමව්පියන්ට ඒක තනිකරම මේ හදවත පසා කරගෙන යන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මොකද අර දරුවා වෙනුවෙන් තමන්ගේ ජීවිතේම කැප කළා. නමුත් අවසානයේදී දරුවා කතා කරන්නේ අන්න අර අන්දමින්. ඒක අපිට තේරෙනවා මේ තරම් බොහොම හදවත විනිවිද යන ස්වභාවයක් මේ පරුෂ වචනේ තියෙනවා. ඉතින්දී මේ පාවිච්චි කරන වචනය අපි මේ සාමාන්‍ය වචනින් කරන කුණුහරුපයක් වීමම නෙමෙයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. අවශ්‍යතාවය වෙන්නේ. ඒ පාවිච්චි කරන වචන හරහා අනිත් තැනැත්තාගේ හිත කොයිතරම් කීරි ගැහෙනවද, කොයිතරම් හිත රිදෙනවද කියන කාරණාව තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒතර සමහරවල්ලාවට අපි බොහොම පහත් අන්දමිනුත් කෙනෙකුට කතා කරනවා. නිකං මාකර දෙයක් බොහොම උපහාසයට, අපහාසයට ලක් වෙන විදිහට, නැත්නම් කෙනෙක්ව අවඥාවට ලක් වෙන විදිහට අපි කතා කරනවා. ඉතින් ඒකත් ඇත්තරම වැටෙන්නේ මෙන්න මේ පරුෂ වචනයේටම තමයි. අපි ඊට පස්සේ සම්ප්‍රප්පලාපයට පිවිසුනොත් හුඟක් වෙලාවට දැන් මේ සම්ප්‍රප්පලාප පැත්ත බහුලව ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා. දැන් ඉස්සර කාලේ නම් ඉතින් සමහරාවට කෙනෙක් නාන්න කරන්න ගඟකට ගිහාම, දොලකට ගිහාම, ලිඳකට ගිහාම එතන ඉතින් පොඩ්ඩක් ගෑනු උදවිය ඉතින් පොඩ්ඩක් එහාට මෙහාට ඉතින් අහල පහල තියෙන දෙයක් කතා කරනවා. ඉතින් ඒක ඊතම එපමණකින් ඒක සීමා වුණා. නමුත් අද එහෙම නෙමෙයි. අද මේක මුළු සමාජගත පිළිලයක් වගේ මේ සමාජ මාධ්‍ය හරහා, ජනමාධ්‍ය හරහා සම්ප්‍රප්පලාප වලින්ම වැහිලා ගිහිල්ලා තියෙනවා. අද හරිම සූක්ෂමයි. අපිට දැනෙන්නේවත් නැහැ අපි මේ කතා කරන්නේ සම්ප්‍රප්පලාපයක් කියලා. අපි මේ ලියන්නේ කියන්නේ සම්ප්‍රප්පලාපයක් කියලා අපිට දැනෙන්නේවත් හැඟෙන්නේවත් නැහැ. එච්චරට සම්ප්‍රප්පලාප අද ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒවා කියවන, ඒවා අහන අය තව තව වික්ෂිප්ත වෙනවා, තව මුලා වෙනවා, තව තව ඒ අයගේ කාලය නාස්ති වෙනවා. ඉතින් ඒ අනුව බොහොම සමාජ පිළිලයක් බවට මේ සම්ප්‍රප්පලාප හිස් වචනපත් වෙලා තියෙනවා. අද පළවෙන තරමක් ප්‍රවෘත්ති, ඊළඟ පළවෙන තරමක් සංගරා, මේ පොත්පත් මේවා තියෙන්නේ මිනිස්සෙකුට ප්‍රයෝජනවත් දෙයක්ද? නැත්නම් මනුස්සයාව නිකාං ඒ මනුස්සයාගේ කාලේ කාදමන දෙයක්ද, ඒ මනුස්සයාව නිකාං ඒ වෙන දෙයකට ව්‍යවෘත කරන දෙයක්ද කියන එක ගැන ටිකක් හිතලා බලන්න වටිනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා නම් අපි කරන්නේ නිර්ර්ථක කතාවක් කියලා, කිසිම තේරුමක් නැති කතාවක් කියලා. ඒ වගේමයි ඒ බඳු කතාවක් අපි කරද්දී තවත් කෙනෙකුත් ඒකට සම්බන්ධ වෙලා යාගෙත් කාලේ කාදමනවා නම්, එහෙමනම් අපිට මෙන්න මේ සම්ප්‍රප්පලාපයක් කිරීමේ අකුසලයේ අත් වෙනවා. දැන් එතකොට මේ අන්දමින් අපිට මේ මිච්ඡා වාචාව හඳුනා ගන්න පුළුවන්. දැන් එතකොට බුදුහාමුදුරුවෝ සම්මා වාචාව දැන් ඔන්න අපිට කීලාට කියලා දෙනවා. අත්තිබික්කවේ සම්මා වාචා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. මහන්නේ මේ සම්මා වාචාවක් තියෙනවා, නිවැරදි වචනයක් තියෙනවා. එතෙන්දී යා පුඤ්ඤල භාවයක් මත පිහිටාගෙන යා මේ අකුසල පක්ෂයෙන් වළකින්න උත්සාහන්ත වෙනවා. බොරු නොකිය ඉන්න උත්සාහන්ත වෙනවා. මුසාවාදා වේරමණී. ඊළඟට පිසුනා වාචා වේරමණී. පරුසා වාචා වේරමණී. සම්පප්පලාපා වේරමණී. එතකොට මෙන්න මේ බොරු නොකියා සිටීමට දරන උත්සාහය, කේලම් නොකියා සිටීමට දරන උත්සාහය, පරුස වචන නොකීමට නොකියා සිටීමට දරන උත්සාහය, ඊළඟට සම්ප්‍රප්පලාප හිස් වචන නොකියා සිටීමට දරන උත්සාහය මෙන්න මේ සම්මා වාචාවේ එක මට්ටමක් වශයෙන් පෙන්ලා දෙනවා. එතකොට මේ මට්ටමේදී තාමත් කෙනෙක් පුජ්‍යලයක් මම බොරු නොකියා ඉන්න ඕනේ. මම කේලම් නොකියා ඉන්න ඕනේ. මම පරුෂ වචන නොකියා ඉන්න ඕනේ. මම හිස් වචන නොකියා ඉන්න ඕනේ කියලා එයා තමන් නිවැරදි වචනයක් පරිහරණය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේක අත්‍යවශ්‍යයි. ඉතින් මේ මට්ටමේ අපි පිහිටලා කටයුතු කරන්න අවශ්‍යයි. එතකොට මේක තමයි ලෞකික සම්මා වාචාව බවට එතකොට පත් වෙන්නේ. එතකොට මම ගැන, තමන් ගැන එතකොට අනිත් අය විශ්වාස කරන්න පටන් ගන්නවා. මෙයා බොරු කියන කෙනෙක් නෙමෙයි. මෙයාව විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්. මෙයා මත යැපෙන්න පුළුවන්. කියලා අන්න මේ තැනත්තාව දැන් පොඩ පොඩ තමන්ගේ පවුලේ සමාජිකයන් නැත්තම් ඇසුරු කරන අනිකුත් යාළු මිත්‍රාදීන් නැත්තම් රාජකාරී කරන තැන පුජ්‍යලයන් වටේ පිටේ ඉන්න අය මේ අය දැන් මේ තැනත්තාව හඳුන ගන්නවා. මෙයා දැන් සත්පුරුෂයෙක් බවට පත් වෙලා බොරුවක් කරන්නේ නැහැ, වංචාවක් කරන්නේ නැහැ, බොරුවක් කියන්නේ නැහැ, වැරදි දෙයක් අනිත් කෙනෙක්ව මුලා කරන දෙයක් මෙයා කරන්නේ නැහැ කියලා අන්න පුජ්‍යල භාවයක් මත පදනම් වෙලා දැන් මේ තැනත්තා සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ වගේමයි පිසුනා වාචාව. මෙයා මේ කෙනෙක් බිඳවන අදහසකින්, එබඳු නපුරු අදහසකින් පිසුණු බසක්, කේලම් බසක් නොකියා ඉන්න දැන් උත්සාහන්ත වෙනවා. ඒකෙන් වළකිනවා. පිසුනා වාචාවෙන් වළකිනවා. ඊට පස්සේ පරුස වචනෙනුත් ඒ වන්දමින්ම වලකිනෝ. ඒ වගේම හිස් වචන කියන එකත් පුළුවන් තරම් අවප කරගන්න උත්සාහන්ත වෙනවා. දැන් මේකේ තව එහාට යනවා ඇත්තටම ලෝකෝත්තර මට්ටම. අතිබික්කවේ සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. මහන්නේ මේ සම්මා වාචාවේ තවත් පැත්තක් තියෙනවා. ඒක තමයි එබඳු සම්මා වාචාවක් ආර්ය ස්වභාවයකට පත් කරන ගතියක්, ඒ වගේම අනාශ්‍රව භවකට පත් කරන ගතියක්, ලෝකෝත්තර මට්ටමකට පත් කරන ගතියක්, මාර්ගාංගයක් බවට පත් කරන ගතියක් තියෙනවා. එහෙනම් එතකොට අපි භවනා කරන පිරිසක් වශයෙන් අපි ඒ පැත්ත ගැන තවත් ටිකක් ගැඹුරින් හිතා බලමු, සොයලා බලමු. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කොහොමද මේ දිගින් දිගට මුසාවාදයෙන් වැළකීලා සත්‍ය කතා කරන ප්‍රතිපදාවට කෙනෙක් පිවිසෙන්නේ. එතකොට එයාට එහෙමනම් තමන් කරන වචනය ගැන ටිකක් හොයලා බලලා කතා කරන්න සිද්ධ වෙනවා. දැන් ආවට ගියාට දැන් කතා කරන්න බෑ. දැන් මම මේ කතා කරන්නේ සත්‍යයක්ද, නිවැරදි දෙයක්ද, අනිත් කෙනෙක්ව මුලා වෙන දෙයක් නෙමෙයිද කියන එක ගැන දැන් ටිකක් සැලකිල්ලෙන් කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සැලකිල්ලෙන් කතා කරන එක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි ටිකක් අපි පාවිච්චි කරන වචන ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඒ සැලකිලිමත් වීම සඳහා සතිය දිනු කරන්නත් සිද්ධ වෙනවා. එයා එතකොට සතිමත්ව මුසාවාදයෙන් වැළකීලා සත්‍ය වචන කතා කරන්න දැන් උත්සාහන්ත වෙනවා. එතකොට උත්සාහය කියන එකත් මෙතන තියෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් සම්මා වායාම, සම්මා සති කියන අංග දෙක එතකොට මෙතෙන්දී සෑහෙන උපකාරයක් සපයනවා සම්මා වාචාව ක්‍රියාත්මක කරන්න. එතකොට සම්මා වාචාව කියන්නේ මොකද්ද කියලා මේ තැනත්තා දැනගන්න ඕනේ. මිච්ඡා වාචාව කියන්නේ මොකද්ද කියලා දැනගන්න. එතකොට මිච්ඡා වාචාව දැනගෙන හඳුනගෙන තේරුම් අරගෙන ඒක බැහැර කළා දැන් සම්මා වාචාව වෙත පැමිණීමක් තියෙනවා. අන්න නිවැරදි දෘෂ්ටියකට පැමිණීමක් තියෙනවා. එතකොට මෙන්න මේ සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම කියන අංග තුන මේ සම්මා වාචාවත් එක්ක අතිනත බැඳගෙන යන ගතියක් තියෙනවා. ඒක මම මේ චත්තාරීසක සූත්‍රයේ මුල් කරගෙන මෙතෙන්දි පෙන්ලා දීලා තියෙනවා. සම්මා දිට්ඨියෙන් එයාට දැන් නිවැරදි එල්ලයක් ලබා දෙනවා. මෙන්න මේවා තමයි වැරදි වචන, මේවා තමයි මිච්ඡා වාචා. මෙන්න මේක තමයි සම්මා වාචා කියලා එයා තුල යම් අවබෝධයක් තියෙනවා. දැනුමක් තියෙනවා. ඒතකොට නිවැරදි දෘෂ්ටියක්, නිවැරදි දැක්මක් තියෙනවා. අන්න එතන සම්මා දිට්ඨිය මුල් වෙනවා. ඒ වගේම එයා හොඳ සිහියෙන් ඉන්නේ. තමන් කතා කරන්නේ මොකද්ද කියන එක ගැන හොඳ සිහියෙන් ඉන්නේ. සම්මා සතිය තියෙනවා. ඒතකොට එයා උත්සාහවන්ත වෙනවා. දැන් සිහියෙන් හැම තිස්සෙම බොරුවක් නොකිය ඉන්න උත්සාහවන්ත වෙනවා. කේලමක් නොකිය ඉන්න උත්සාහවන්ත වෙනවා. ඊළඟට පරුෂ වචනයක් නොකිය ඉන්න උත්සාහවන්ත වෙනවා. හිස් වචනයක් නොකිය ඉන්න උත්සාහවන්ත වෙනවා. එතකොට අන්න සම්මා වායාමයත් මෙතනදි ක්‍රියාත්මක වෙනවා. දැන් එයා අතට කතා කරන්නේ සත්‍යයක්, කතා කරන්නේ බෙදනවා වෙනුවට එකතු කරන නැත්නම් සමගී කරන වචනයක්, ඒ වගේම බොහොම මුර්ධු මොලොක් වචනයක්, ඒ වගේමයි අර්ථ සම්පන්න වචනයක්. ඉතින් අපි මුසාවාදයේ මුසාවාදා වේරමණී කියන එක ගැන තව ටිකක් සැලකුවොත්, එතකොට එයා දැන් පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා වාචාය කම්මං කාතබ්බං කියලා බුදුහාමුදුරුව ප්‍රකාශ කරනවා. දැන් බොහොම සැලකිලිමත් වෙමින් තමයි වචන පරිහරණය කරන්නේ. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා වචී කම්මං පරිසෝ දෙස්සාම ඒවං හිවෝ රාහුල සික්කිතබ්බಂತಿ. දැන් බුදුහාමුදුරේ රාහුල ස්වාමීන් වහන්සේ එදා මතක් කරනවා බොහොම පරීක්ෂාකාරීව විමසා බලමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ වචනය පිරිසුදු කරනවා කියලා තේරුම් අරගෙන දැන් වචන පාවිච්චි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. අන්න ඒ අන්දමින් ඔබ හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. දැන් එතකොට අපිට තේරෙනවා මේ සම්මා වාචාවේ දැන් ටිකක් සිහිය මුල් කරගෙන, ඒකට වෑයම උත්සාහය මුල් කරගෙන, ඒ වගේම නිවැරදි දැක්මක් මුල් කරගෙන දැන් එයා ටිකක් සැලකිලිමත් වෙමින් මිච්ඡා වාචාව බැහැර කරමින් සම්මා වාචාව ප්‍රගුණ කරනවා. මිච්ඡා වාචාව දැන් දුරින්ම දුරු කරන්න උත්සාහවන්ත වෙනවා. ඒතර මෙතෙන්දී බුදුහාඳුරෝ ඒ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා මෙන්න මේ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංගයක් බවට පත්වෙන ඒ සම්මා වාචාව විස්තර කරද්දී තව ටිකක් සැලකිලිමත්ව මේ වචන පරිහරණය කිරීම කියන එක අවධාරණය කළා තියෙනවා. යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතු චතුහිපි වචී ජුත්තරිතේහි ආරති විරති පටිවිරති වේරමණි. දැන් ටිකක් බරපතල විදිහට මේක ප්‍රකාශ කරනවා. කලින් නම් කිව්වේ නිකාං බොරු නොකිය ඉන්න, කේලන් නොකිය ඉන්න, පරුෂ වචන නොකිය ඉන්න, හිස් වචන නොකිය ඉන්න කියලා ටිකක් ඒ වේරමණී පැත්ත විතරයි. දැන් ඉන් එහාට ගිහිල්ලා දැන් මේ මාර්ගයක් වඩන්න උත්සාහන්ත වෙන කෙනෙක්, ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න උත්සාහන්ත කෙනෙක්, භාවනාවක් ප්‍රගුණ කරන කෙනෙක්, අන්න ඒ තැනැත්තගේ හිතේ ආශ්‍රවයන් ඡය කරන්න උත්සාහන්ත වෙන තැනැත්තගේ හිතේ අරිය මග්ගම් භාවයතු මේ ආර්ය මාර්ගයක් දියුණු කරන්න ප්‍රගුණ කරන්න උත්සාහන්ත වෙන තැනැත්තගේ හිතේ චතුහිපි වචී ජුත්තරිතේහි අර අපි කිව්ව ඒ හතර ආකාර වාග් දුෂ්චරිතය කෙරෙහි ආරති විරති පටිවිරති වේරමණි ඒ කෙරෙහි යම්කිසි වෙන්වීමක් තේනවද, වැලකී සිටීමක් තේනවද, එහෙම නැත්නම් ඉවත් වීමක් තියෙනවද, සම්පූර්ණයෙන්ම ඒවා නොකර සිටීමක් තියෙනවද? මෙන්න මේක තමයි මේ ක්‍රමානුකූලව ලෝකෝත්තර මට්ටමකින් බොහොම ප්‍රබල මට්ටමකින් ආශ්‍රවයන් දුරු කරන මට්ටමකින් සම්මා වාචා ප්‍රගුණ කරනවා කියලා කියන්නේ. එහෙනම් අපි දැන් බොරු නොකියා ඉන්නවා කියන එක එතකොට දුරින්ම දුරු කරන්න, බොරු නොකියාම හරින්න දරණ ප්‍රයත්නයක්. බොරුව පැත්තකටම දාන්න. බොරුව අතහැරලම දාන්න. බොරුවෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්න දරණ ප්‍රයත්නය එතකොට මෙතෙන්දී මතක් කරලා දෙනවා. ඒ වගේමයි කේලාම් පැත්තකටම කළා දාන්න. කිසිසේත්ම පාවිච්චි නොකර ඉන්න. කිසිසේත්ම කේලම් නොකියා ඉන්න දරණ ප්‍රයත්නය. ඊට පස්සේ පරුෂ වචන කිසිසේත්ම කතා නොකර ඉන්න. පැත්තකටම දාන්න. කතා නොකරම ඉන්න දරණ ප්‍රයත්නය. හිස් වචන කිසිසේත්ම පරිහරණය නොකර ඉන්න දරණ ප්‍රයත්නය. දැන් පිසුනා වාචා කියන එක ගැන තව ටිකක් අපි ගත්තොත් දැන් මෙයා මොකද කරන්නේ? අර බිඳුන අය සමගි කරන දෙයක් දැන් කතා කරනවා. ඒ වගේමයි සමගිව ඉන්න අයගේ සමගිය වැඩි වෙන අන්දමින් දැන් මෙයාත් කතා කරනවා. ඊළඟට සමගිය කෙරෙහි යා සතුටු වෙනවා. සමගි කරනවා. ඉතින් මේ අන්දමින් දැන් අර කුසල පක්ෂය අපි අර කිව්ව චාරිත්‍ර සීලය බවට දැන් මෙයා දැන් පොඩ පොඩපත් වෙනවා. දැන් වලකිනව පමණක් නෙමෙයි දැන් මෙයා ඒකේ ප්‍රතිපක්ෂ දේ කරනවා. ඉස්සෙල්ලා පිසුනා වාචාවක් කරහා බිඳෙව්වා. දැන් මේ පිසුනා වාචාවෙන් වලකිලා දැන් බිඳිලා ඉන්න අය සමගි කරනවා. සමගි කරන වචනයක් කතා කරනවා. ඊළඟට කවුරු හරි බිඳලා ඉන්නවා නම් එයා සමගි කරනවා. සමගිව ඉන්න අයව තවදුරටත් සමගි කරලා ඒ සමගිය හොඳට තහවුරු කරන වචනයක් කතා කරනවා. ඉතින් මේ විදිහට යා දැන් සතුටු වෙන්නේ සමගි සම්පන්න අය දැකීමෙන්. සමගි සම්පන්නව පිරිසක් ඉඳීමෙන් අන්න යා සතුටු වෙනවා. දැන් අර හිත සම්පූර්ණයෙන් වෙන පැත්තකට හැරිලා තියෙන්නේ. ඉස්සෙල්ලා සමගි සම්පන්න අය දැකලා හිතේ ඊර්ෂ්‍යාවක් කුහකකමක් පහළ වුණා. එයාව බිඳවන්න හිතුවා. දැන් ඒ වෙනුවට සමගි සම්පන්න අයව දැකලා එයාව අනුගමනය කරන ගතියක්, ඒ තුලින් තමන් තුලත් සතුටක් ඇති කරගන්න ගතියක්, ප්‍රමෝදයක් ඇති කරගන්න ගතියක්, ඒ තුලින් සතුට වෙන ගතියක් දැන් මෙයාගේ හිතේ ඇති වෙනවා. ඒ වගේමයි බොරු කියනවා වෙනුවට සත්‍ය ප්‍රකාශ කරන ගතියක්. යම් කෙනෙක් බොරු කියනවා නම් ඒකෙන් එයාවත් වළක්වා ගන්න දරන උත්සාහයක්. තමන් දැකපු දේ දැකපු හැටියට කියන ගතියක්. නොදකපු දේ නොදකපු හැටියෙන් කියන ගතියක්. කිසිසේත්ම වංචාවක් නොකර ඉන්න දරන ප්‍රයත්නයක්. සුළු හෝ දෙයකින් තමන්ට තියෙන සුළු දෙයක් නම් ඒකෙන් හෝ යැපෙමින් තමන් දුක් විඳගෙන හරි සත්‍ය ප්‍රකාශ කරන ගතියක්. ඉතින් මේ විදිහට දැන් එයා කුසල පක්ෂයේ දැන් ටිකක් ගැඹුරින් කටයුතු කරගෙන යනවා. දැන් පරුෂ වචන වෙනුවට එයා දැන් මේ කෙනෙක්ගේ ප්‍රිය උපදවන, කෙනෙක්ට අහන්න සුදුසු, අහන්න කැමති දෙයක් තමයි දැන් කතා කරන්නේ. ප්‍රේමණීය හදයංගම, මේ බොහොම හෘදයංගම වචන කතා කරනවා. කෙනෙකුට බහුල වශයෙන් අහන්න කැමති දෙයක්, ප්‍රිය සුළු දෙයක් කතා කරනවා. බහුජන මනාපා තථාරූපං වාචං භාසිතා හෝති. බොහෝ දෙනාට හිතසුව පිණිස සිද්ධ වෙන, බොහෝ දෙනෙක් අහන්න කැමති ප්‍රිය වචනයක් කතා කරනවා. ඉතින් එතකොට මේ වගේ තැන්වලදී ඇතර මේ වචන කතා කිරීමටත් එහා අපි තුල සෑහෙන මානසික වශයෙන් අපි පොඩ පොඩ දියුණු වෙන්න අවශ්‍ය වෙනවා. මේ බඳු මට්ටම් වලට දැන් දියුණු වෙන්න නම් මේ වචන කතා කිරීම කියන එක දැන් එයාගේ මානසික මට්ටම තුල විග්‍රහ වෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් එයාගේ මානසික තත්වය එයා කතා කරන වචන හරහා විදහා දැක්වෙනවා. එයාගේ හිතේ තියෙන බොහොම සංසුම් බවක් නම්, එයාගේ හිතේ තියෙන්නේ බොහොම ප්‍රියමනාප බවක් නම්, එයාගේ ඇතුළත සමනේ වීමක් තියෙනවා නම්, ශාන්ත ස්වභාවයක් තියෙනවා නම්, අන්නේ ශාන්ත බව, ඒ ප්‍රියමනාප බව එයා ඇතුළතින් මානසිකව භුක්ති විඳින ඒ සාමකාමී බව එයා කතා කරන වචන හරහා විදහා දැක්වෙන්න පුළුවන්. ඉතින් එතකොට තව කෙනෙක් අපි හිතමු ඒ අවස්ථාවේදීත් මේ තැනැත්තාව හෙලා දකිනවා නම්, මේ තැනැත්තාට අක්‍රෝෂ පරිභව කරනවා නම්, එතෙන්දීතර මේ තැනැත්තා කොහොමද ඉවසන්නේ? මේ අනිත් කෙනා කෝප වෙලායේ ඉන්නේ, මම මෙතෙන්දී කෝප වෙන්න සුදුසු නැහැය කියලා මේ තැනැත්තා කොහොමද ඒක ඉවසන්නේ? ඊළඟට සමහරවිට තමන්ට වඩා බොහොම දුර්වල කෙනෙක්, තමන්ට සැරපරුෂ විදිහට කතා කරද්දි පුළුවන් තවන්ට ඒක ඉවසන්න. දැන් මෙතන මේ බයකටවත් ඒ ප්‍රසිද්ධියක් බලාපොරොත්තුෙන්වත් කරන ඉවසීමක් නෙමෙයි. මේ අනිත් කෙනා ගැන අනුකම්පාවෙන් එතකොට ඉවසන්න පුළුවන්ද? ඒ වගේමයි ඇතැම් වෙලාවට අනිත් කෙනාට සමාව දීලා ඉවසන්න පුළුවන්ද? තවත් පැත්තකින් ඒ තවත් කෙනෙක් කරපු වැරද්දකට පිළිගන්න නොගිහින් ඉවසන්න පුළුවන්ද? ඒ වගේමයි ඒ තවත් කෙනෙක් කියපු දෙයක් හිතේ තියාගෙන පැසව පැසව ඉන්නේ නැතිව ඒ කියපු දේ එතනින් පැත්තකට දාලා හිත පිරිසුදු කරගෙන අපිට කටයුතු කරන්න පුළුවන්ද? හිතේ දේවල් රැඳෙන්නේ නැතිව ඒ කියපු කරපු දේවල් අනිත් අයගෙන් තමන්ට වෙච්ච අකටයුතුකම් අනිත් අය කරපු වැරදි මතක තියාගෙන ඒවෙන් දුක් විඳ විඳ ඉන්නේ නැතිව තමන්ට බොහොම ස්වාධීනව හිත ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන්ද? එතකොට මේ වගේ තැන්වලදී අපිට තේරෙනවා දැන් මේ කතා කරන්නේ නිකම්ම මේ වචන බොරු නොකියා සිටීම කේලන් නොකියා සිටීමම නෙමෙයි. දැන් මේ ඊට වඩා ගැඹුරක් කතා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිව ක්‍රමානුකූලව එතකොට මේ සීල ශික්ෂාව අර ප්‍රඥා ශික්ෂාවත් එක්ක දැන් මුසු කිරීමක් මෙතන තියෙනවා. ප්‍රඥා ශික්ෂාවෙත් දැන් මෙයා යෙදෙනවා. ඒ නිසාම දැන් අර සීල ශික්ෂාවත් දැන් එන්නෙන්න ශක්තිමත් වෙනවා. තවත් කෙනෙක්ගෙන් ඒ සිද්ධ වෙන යම්කිසි වංචනික ස්වභාවයක්, තවත් කෙනෙක් කරහා සිද්ධ වෙන ඒ රැවටීමක්, තවත් කෙනෙක්ගෙන් සිද්ධ වෙන පරුෂ වචනයක්, ඒව පවා ඉවසන්න පුළුවන් මට්ටමක් දැන් මේ තැනත්තා තුළ ගොඩ නැගෙනවා. ඒවට පවා සමාව දෙන්න පුළුවන් ගතියක් දැන් මේ තැනත්තා තුළ ගොඩ නැගෙනවා. ඒවයින් කම්පා නොවන ගතියක් දැන් මේ තැනත්තාගේ හිතේ ගොඩ නැගෙනවා. ඒතර අපිට තේරෙනවා මේවැයි විවිධ පැති ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. එතකොට කෙනෙකුට පුළුවන් නම් තවත් කෙනෙක්ගේ වචනයක් ඉවසන්න, තවත් කෙනෙක් අපිට විරුද්ධව කරන ප්‍රකාශයක් ඉවසන්න. අපේ වචනේම විතරක් නෙමෙයි තවත් කෙනෙක්ට විවිධ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා ඒ යාගේ අදහස් ප්‍රකාශ කිරීම ඉවසන්න. ඒ සඳහා ඉඩක් දෙන්න. අපි කියපු මතයට හාත්පසින්ම වෙනස් මතයක් ඉදිරිපත් කරද්දිත් අපේ හිතේ ද්වේෂයම් පහළ කරගන්නේ නැතිව ඉන්න. ඒකටත් අවස්ථාවක් ලබලා දෙන්න. අපිට පුළුවන් නම් ඊළඟට කෙනෙක් දැන දැන බොරු කියනවා බව තේරුම් අරගෙන එතෙන්දී එයාට ගහන්න බනින්න යන්න නැතුව පුළුවන් නම් ඒ වැරද්ද පෙන්නලා දෙන්න. ඒ වගේම තවත් කෙනෙක්ගේ වෙච්ච දෙයකට පිළිගන්න යන්න නැතුව ඒක එතනින් අමතක කරලා දාලා එතනින් අවසන් කරන්න අපිට පුළුවන් නම්. අන්න වගේ තැන්වලදී අපිට තේරෙනවා දැන් යන්නේ එකතකින් බොහොම දියුණු ආධ්‍යාත්මික මට්ටමක් කරා. එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා ධම්මපදේන ගාථාවක සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යත. ඒස පත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විජ්ජති. හරියට නිකන් මුව විට කැඩිච්ච කංස භාණ්ඩයක්. ඒ කියන්නේ මේ කට කැඩිච්ච බිඳිච්ච ලෝහ භාණ්ඩයක්. අපි දන්නවා හොඳට පිරිමැදපු පිරිසුදු ලෝහ භාණ්ඩයකට අපි තට්ටු කරොත් එහෙම ඒකෙන් නින්නාද එනවා. ඒකෙන් දෝංකාරයක් නැගෙනවා. හැබැයි කට කැඩිලා ඒ බිඳිච්ච ලෝහ භාණ්ඩයකට අපි තට්ටු කරාට එහෙම නින්නාද දැනෙන්නේ නැහැ. ඒක එතනින් අවසానයි. ඉතින් බුදුරජාන් වහන්සේ මෙන්න මේ උපමාව දීලා කියනවා සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යත. ඒස පත්තෝසි නිබ්බානං සාරම්භෝතේන විජ්ජති. යම්ස තැනැත්තෙක් තුළ මෙන්න මේ එකට එක කරන ගතිය, එකට එක කියන ගතිය නැත්තම් ඒක සමනය කරගෙන නම් ඉන්නේ. එයා එකට එක කරන්නේ නැත්තම්, එකට එක කියන්නේ නැත්තම් අන්න ඒ තැනැත්තා නිවනට පැමිණියෙක් කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. මේ සුළුපටු කෙනෙක් නෙමෙයි. මේ තැනැත්තා නිවන් දැකලා තියෙන්නේ. එච්චරට මේ අපේ හිතේ ඒ එකට එක කරන ගතිය හරහා තමයි අපි ආයිත් පරුෂ වචනයකින් කෙනෙකුට බනින්නේ. අපි ආයිත් පිළිගන්න හිතන්නේ අපේ හිතේ ද්වේෂ සහගත බවක් ඇති කරගන්නේ. අපිට අනිත් කෙනෙක්ගෙන් වැරද්දක් වුණා, අපිට අනිත් කෙනෙක් රළුපරළු විදිහට කතා කළා, අපිව රැවැට්ටුවා, අපිව බිඳෙව්වා කියලා අපි ඒකෙන් පිළිගන්න ගතියක්, ඒක නැවත හිතන ගතියක්, ඒක අපේ හිතේ තියාගෙන කකාර කකාර ඉන්න ගතියක්. ඉතින් ඒව අපේ හිතේ තියෙනවා නම් ඉතින් අපි නැවත නැවත උතොර මේක පැටලෙනවා. එතනත් එක ගහ ගන්න යනවා. එතනත් එක බැන ගන්න යනවා. එහෙම ඒ නැතත් අපේ හිතේම තියාගෙන අපි අපේ හිත දූෂිත කරගන්නවා. අපි අපේ හිත දූෂිත කරගන්නවා. නමුත් මෙතෙන්ද බුදුහාඳුරෝ කියන්නේ අපිට පුළුවන් නම් ඒ තව කෙනෙක්ගෙන් වෙච්ච වැරද්ද එක්ක යාගේ තියෙන මෝඩකමට, යාගේ තියෙන නොදැනුවත්කමට, යාගේ තියෙන කිසිම සිල්වත් බවක් නැතිකමට තමයි යාගේ අතින් සිද්ධ වුණේ කියලා අපිට එයාගෙන යම්සේ අනුකම්පාවක් ඇති කරගෙන අපිට එතනින් නතර කරන්න පුළුවන් නම්. එහෙම නැත්නම් ඒ හරහා මගේ යම්සේ කර්මයක් තමයි මේ පළ දුන්නේ. ඒක මං ඉතින් ගෙවා දැම්මා. මේ මිනිස්සයා ඒ කර්මෙට කොහෙදෝ ඉඳගෙන කර ගැහුවා කියලා අපිට ඒ වෙච්ච සිද්ධිය එතනින් අවසන් කරන්න පුළුවන් නම්. එතකොට පින්වත්නි අපි තුල අන්න අර සාරම්භය එකට එක කරන ගතිය, එකට එක කියන ගතිය, පිළිගන්න ගතිය අයින් කරලා අපිට පුළුවන්කමක් ලැබෙනවා එතන සමණය වෙන්න, එතනින් අවසන් කරන්න. වෙච්ච සිද්ධිය වුණා එතනින් ඉවරයි. ආයි ගෙදර අරන් ආපු දෙයක් නැහැ. අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි රාජකාරී කරන තැනදී අපි ඉන්නේ උසස් තැනක, අපි ඉන්නේ උසස් නිලයක. හැබැයි අපි කියපු දේ වෙන අපිට වඩා පහත් මට්ටමක ඉන්න කෙනෙක් කරේ නැහැ. ඔන්නදී අපි හිතරි දෙනවා. මනුස්සයා මට ගෞරව කළේ නැහැ, මං කියපු දේ ඇහුවේ නැහැ, මං කියපු දේ නෙමෙයි කළේ. ඔන්නදී අපි හිතරි දෙනවා. අපි හිතමු අපි ඊට පස්සෙ තින් සාධාරණව කියලා ඉතින් ආහාරහා වැඩේ කරගන්නත් අපිට අවස්ථාව තියෙනවා. හැබැයි අපි ඒ තුලින් වෛරයක් හිතේ ඇති කරගෙන, ඒ තුලින් මෙයාගෙන් පලිගන්න හිතාගෙන අපි ගෙදරත් මේක ඇවිල්ලා කල්පනා කරනවා නම් එතකොට ඉතින් අපේ මනසම තමයි අපි වෙහෙසවන්නේ. අපිම තමයි මේකෙන් පීඩා විඳින්නේ. අපිම තමයි දැන් එකට එක කරන ගතියක් අපි තුල ඇති කරගන්නේ. ඊට පස්සේ ඔන්න අපි ඉතින් නිකන් ඉන්නේ. ඊට පස්සේ අනිත් දවසේ ගිහිල්ලා යාගේ අඩුපාඩුවක් හොයනවා. යාගේ තියෙන උසස් වීමක් වළක්වන්න හදනවා. යාගේ තියෙන අපි තුමු වැටු වර්ධකයක් වළක්වන්න හදනවා. මේ මොකක් හරි ක්‍රමයක් හරහා අපි එකට එක කරනවා. එකට එක කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ පුළුවන්ද අපි දැන් මේ ආධ්‍යාත්මික ගමනකට අවතීර්ණ වෙලා ඉන්න බව තේරුම් අරගෙන පුළුවන් ද අපිට මේ එකට එක නොකර ඉන්න ප්‍රතිපදාවකට පිවිසෙන්න, එකට එක නොකිය ඉන්න ප්‍රතිපදාවකට පිවිසෙන්න. ඉතින් දැන් එතකොට බැලුවහම බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් වැඩෙන පැත්ත වෙනුවට කෙලෙස් ක්ෂය වෙන පැත්තක් අපිට කියලා දෙනවා. ආශ්‍රවයන් වැඩෙන පැත්ත වෙනුවට ආශ්‍රවයන් ක්ෂය වෙන පැත්තක් කියලා දෙනවා. තොර මෙන්න මේ ආශ්‍රව ක්ෂය වෙන ප්‍රතිපදාවක කෙලස් නොවැඩෙන ප්‍රතිපදාවක යම්ස කෙනෙක් ගමන් කරනවා නම් අන්න ඒක ලෝකෝත්තර සම්මා වාචාවක් බවට පත් වෙනවා. මේ නිවරදි ගැඹුරු දහමක් මත පදනම් වෙලා සම්මා දිට්ඨියක් මත පදනම් වෙලා සම්මා සතියක් උපයෝගී කරගෙන ධර්ම සම්‍යක් ව්‍යායාමයක් හරහා නිවරදි වෑයමක් හරහා දැන් එයාගේ හිත පිරිසුදු කරගන්න මේ සම්මා වාචාව පරිහරණය කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ සම්මා වාචාව ටිකක් ගැඹුරු මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි තවත් දුරට මේ සම්මා වාචා මාර්ගාංගය ගැන ඉදිරි සතියේදීත් කතා කරමු. මම හිතනවා අද අපි සෑහෙන දුරට මේකේ පිවිසුමක් ලබා ගත්තා. මිච්ඡා වාචාව සම්මා වාචාව ගැන සෑහෙන සාකච්ඡා කළා. ඉතින් අපිත් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන අපේ අතේ තියෙන අඩලුහුඩුකම් දුරු කරගෙන අපේ වචනයෙන් සිද්ධ වෙන වැරදි සකස් කරගෙන අපි තුලත් සම්මා වාචාවක් දිනු කරගන්න උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.